මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්තුගේ ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස යස්සසේ රූපමං කිත්තං ඨිතං නානුකම්පති විරත්තං රජනීසු කෝපනේන කුප්පති යස්සේවං භාවිතං කිත්තං කුතෝතං දුක්ඛමෙස්සතිති
සදහවත් පින්නතුනි දුක් කෙලවර කර ගැනීමේ ප්‍රතිපදාව හැටියට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්වා දුන්නේ ප්‍රමාණිකූලව සිත දිනු කර ගැනීමේ භාවනා මාර්ගයයි. ඇලුම් ගැටුම් වලින් මිදිලා උපේක්ෂාවෙන් සමාධිගත වුණු සිත අෂ්ටලෝක ධර්මයෙන් කම්පානවන විමුක්ත තත්වයකට පත් වෙනවා. අද අපි මාතෘකා කරගත්තු ගාථාවනොත් ඒකට අදාළ නිදාන ගාථාවනොත් හෙළි වෙන්නේ ඒ විදිය භාවිත සිතක ප්‍රාතිහාර්ය ශක්තියයි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක ශාරිපුත්‍ර මොග්ගල්ලාන මහා මොග්ගල්ලාන අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේලා දෙනම කපෝත කන්දරා කියන ස්ථානයේ වැඩ වාසය කළා. එක දවසක්දා ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඉසරවුල් බාලා බාබු දවසක රාත්‍රියේ හඳේලියේ එක්තරා සමාධියකට සම්වැදිලා වැඩහුන්නා. යක්ෂයින් දෙදෙනෙක්, ඔවුනොන්ට මිත්‍ර යක්ෂයින් දෙදෙනෙක් උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට හසින් යන ගමනේ දුටුවා මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සමාධියේ වැඩ ඉන්නවා. දැකලා එක යක්ෂයෙක් කියනවා අනිත් යක්ෂයාට, යාළුවේ මට හිතෙනවා අර මහණගේ හිසට පහරක් දෙන්න. එතකොට අනිත් ඒ යක්ෂයා කියනවා, නෑ යාළුවේ ඒක කරන්න එපා, මහා උදාර මහා ඍද්ධිවන්ත මහානුභාව සම්පන්න කෙනෙක් ශ්‍රමණයෙක්ගේ එක කරන්න එපා කිව්වා. දෙවෙනි වරටත් අර යක්ෂයා කිව්වා මට නම් හිතෙනවා ගහන්න ඕන කියලා. දෙවෙනි වරටත් එපායි කිව්වා. තුන්වෙනි වරටත් කිව්වා. තුන්වෙනි වරටත් ඇහුවේ නෑ. අර යක්ෂයා පහරක් දුන්නා. ඒ පහර කොයිතරම් ප්‍රබලද කියතොත් හත්රියන් අටරියන් ඇතෙක් බිමට පාත් කරන්න තරම් සමත්, ගල් පර්වතයක් පනන්න තරම් සමත් මහා බල සම්පන්න ප්‍රහාරයක් දුන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දිවසින් දුටුවා අර යක්ෂයා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ හිසට පහර දෙනවා. ඊළඟට එතෙන්ට වැඩම කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා, කොහොමද ඇවැත්නි සාරිපුත්‍ර, සුවසේ වැඩ වාසය කරනවද? හොඳට දාන මානීයම ලැබෙනවද? දුකක් කරදරයක් පීඩාවක් නැද්ද කියලා සාමාන්‍යයෙන් ඔය හමුණාම සතුට සාමිච්චි වශයෙන් අසන ප්‍රශ්න ක්‍රමයක් තියෙන ධර්මයේ ඒ විදිහට අහනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් කියනවා, මට ඒ කිසි අඩුපාඩුවක් කරදරයක් නැහැ, හැබැයි හිස ටිකක් රිදෙනවා කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියනවා, මේ සාරිපුත්‍ර ආයුෂ්මතුන් වහන්සේ කොයිතරම් මහා ඍද්ධිමත් මහා අනුභාව සම්පන්න කෙනෙක්ද, දැන් මේ යක්ෂයෙක් මෙන්න මේ තරම් ප්‍රබල ප්‍රහාරයක් දුන්නා, හත්රියන් අටරියන් ඇතිකු භාවන තරම් මහකල් පර්වතයක් පාලන තරම් එහෙම ප්‍රමාහාරයක් දීලාත් සාරිපුත්‍ර ආයුෂ්මතුන් වහන්සේ කියනවා හිසේ ඩිංගක් විදෙනවා විතරයි කියලා. එතකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් කියනවා, කොයිතරම් ආශ්චර්යවත්ද මේ මහා මොග්ගල්ලාන ආයුෂ්මතුන් වහන්සේ, මට දැන් පංසු පිසාතකෙක්වත් පේන්නේ නැහැ, මේ මොග්ගල්ලාන වහන්සේට මම පෙනිලා තියෙනවා මේ යක්ෂයා මට පහර දෙන්නවා කියලා. මේ ධර්මයේ සඳහන් වෙන්නේ මේ මහා හස්ති රාජයින් දෙදෙනා, ශාසනයේ මේ මහා හස්ති රාජයින් දෙදෙනා මේ කරන අන්‍යෝන්‍ය ප්‍රශංසා වාසනය කරන කතා සල්ලාපය බුදුරජාණන් වහන්සේට දීව කණින් ඇහිලා, ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කළ ගාථාවකුයි අද මේ මාතෘකාවට අපි සඳහන් කළේ. යස සේලූපමං චිත්තං ඨිතං නානුකම්පති විරත්තං රජනීයේසු කෝපනීයේන පුප්පති යස්සේවං භාවිතං චිත්තං කුතෝතං දුක්ඛමෙස්සති. යම් කෙනෙකුගේ සිත ගලක් මෙන් ස්ථිරව සිටියේ කම්පා නොවේද, ඇලුම් කටයුතු දෙහි නොඇලෙයිද, කිපිය යුතු දෙහි නොකිපේද, ඒ අන්දමින් වැඩුවා වූ භාවනාවෙන් දියුණු කරා වූ සිත ඇති තැනැත්තාට කොහොමද දුකක් එන්නේ, කොතනින්ද දුකක් එන්නේ කියලා ඒ විදිහට ප්‍රීති වාක්‍යයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ පුංචි කතාන්තරය ආශ්‍රයෙන් අපට තේරුම් ගන්න පුළුවන් අභාවිත සිතක ආදීනව පක්ෂයක්, භාවනාවෙන් නොවැඩූ සිතක තියෙන භයානකකම, භාවනාවෙන් වැඩූ සිතක තියෙන ප්‍රාතිහාර ශක්තිය, මේ දෙකම අපිට මේ පේනවා. අපිට පළමුවෙන් අපි අර මුල් කාරණේ ගැන කතා කළොත්, දැන් අර යක්ෂයා පහර දෙනවත් එක්කම එතන සඳහන් වෙනවා ගිල්ල මහනිරේ උපන්න. යක්ෂයා පහර දෙනවත් එක්කම සාරිපුත්‍ර මහරහතන් වහන්සේට පීඩාවක් වුණේ නැහැ. යක්ෂයා දැවෙනවා පිච්චෙනවා පිච්චෙනවා කියලා කියන භාවනාවේදී උපන්න. එහෙමයි දැක්කේ. එතකොට ඒ ගලක් පවා පලන්න තරම් ශක්තිය ඇති යක්ෂයා තමන්ගේ ශක්තියෙන් කරගත්තේ ලොකු මෝඩකම. අත වශයෙන් විනෝදයට වගේ දැන් ඔය අඟපත ශක්තිය තියෙන අය ඇඟේ හිරියන්න කියලා ওই විදිහට විහිළුවට විනෝදයට ඒ දේවල් කරනවා. සමහර විට තමන්ගේ මිත්‍රයින්ගේ, කල්යාණ මිත්‍රයින්ගේ ආවාදයක් නොතකා ඒ වගේ දෙයක් මේ යක්ෂයා කළේ. තමගේ යාළුවා කිව්වා කරන්න එපා, ඒ තරම් මහානුභාව සම්පන්න කෙනෙක් එහෙම කළොත් මේක විපාකය දැනගෙන වගේ කිව්වේ. නමුත් ඒ අකායක ඇහුවේ නැහැ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ඉස්සරට පහරක් දුන්නා. ඒකම පිච්චෙනවා පිච්චෙනවා ගිහිල්ලා මහනීරේ උපන්නා කියලා කියනවා. ඉතින් අපිට ඒ ආස්තෙන් හිතා ගන්න පුළුවන් අර ධර්මයේ දැක්වෙන ආර්යෝපවාදී කර්මය කියලා එකක් තියෙනවා. ආර්යෝපවාදී කියලා කියන්නේ ඒ ලෝකෝත්තර සත්ව ලැබූ උත්තමයන් වහන්සේලාට යටත් පිරිසෙන් නිග්‍රහ කිරීම, හාසියට ලක් කිරීම, ඒ විදිහේ දේවල් පවා එහෙම නැත්නම් බැනීම, ඒ දේවල් පවා බරපතල අකුසලයක්. පහර දීම ගැන ආයි අමුතුවෙන් කියන දෙයක් නැහැ. වෛරයක් පිරිමහා ගන්න නුනත් ඒ පහර දීම තුලින් අන්නර ඒ චේතනාවම ප්‍රමාණවත් වුණා. ඉන් අපිට හිතන්න තියෙන්නේ ඒකයි. ඇත්ත වශයෙන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට කිසි අර පොඩි හිසරදයක් වගේ සමාධියෙන් නැගිට්ටට පස්සේ දැනෙලා තියෙනවා. නමුත් සමාධිය තුලදී හිතේ නිසා අර ගලේ ඔළුව ගහගත්තා වගේ වැඩක් අර යක්ෂයා කළේ Tamanටමයි පීඩාව ඇති වුණේ. නමුත් ඒකේ අර විපාකය අපිට හිතා ගන්න පුළුවන්. ඒ යක්ෂයා පමණක් නෙවෙයි යක්ෂය වැඩ කරන කවුරුන්ට වුණත් ඒ විදිය බරපතල විපාක තියෙනවා. මොකද ඒක කර්ම නියාමතාවක් තමයි, ධර්මතාවට සම්බන්ධ දෙයක්. ධර්ම නියාමතාව වශයෙන් උද්දක්වනවා ලෝකයේ උතුම් වස්තුන්ට. දැන් මෙතන මේ සජීව ලෝකෝත්තර தත්වයක් ලැබුවා ඒ උතුමෙක්. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ උන්වහන්සේට පීඩා කළා. ඇත්ත වශයෙන් සමාධියෙන් වැඩ හින්නකොට පිළිමයක් තිබුවා වගේ. එතකොට ඒ සජීව වස්තුවකට පමණක් නෙවෙයි අජීව සංකේතවත් වෙන ඒ උතුම් පරමාශාසනික පරමාර්ථ, එහෙම නැත්නම් ධර්ම පරමාර්ථ සංකේතවත් වෙන පිළිම වහන්සේලාට පවා පීඩා කරලා විනාශ කරලා ඒ වායේ විපාක විඳිපු කතාන්තර දැන් ලෝක ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. එහෙන් අපිට හිතා ගන්න පුළුවන් විහිළුව විනෝදයේ හොඳ වුණත් සමහර විට අර සෙල්ලම ලෙල්ලම වෙන අවස්ථාවල් තියෙනවා. තමන්ගේ කාය බලය තිබුණු පමණින් ඒ උතුම් වස්තුන්ට නිග්‍රහ කරන්න පීඩා කරන්න ගියොත් තමන් තමයි ඒකේ විපාක. කර්ම විපාක පිළිබඳ ඒ පැත්ත අපිට එහෙන් හෙළි වෙනවා. ඊළඟට අනිත් පැත්ත ඔන්න දැන් භාවිත සිතක ශක්තිය. අපිට පේනවා අතන ඇතම් කෙනෙක් මෙන්න මේ කථාන්තරය ආශ්‍රය කරගෙන කියනවා මුගලන් මහරහතන් වහන්සේට විතරයි 이르දි බලාදිය තිබුණේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට 이르දියක් තිබුණේ නැහැ. මොකද අර මට පංසුපිසාචකයෙක්වත් පේන්නේ නැහැ කියලා කිව්ව වචනේ නිසා. නමුත් එතන තියෙන්නේ එතනත් ගත යුතු දෙයක් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා තම තමන්ගේ හපංකම් කියන එක නෙවෙයි අනිත් කෙනාගේ ගුණ දක්ෂකම් මතු කරලා දීලා ප්‍රශංසා කිරීමේ ගුණය තියෙනවා. ඒකයි. ඒ අත වශයෙන් මහමුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. ඒක නිසා ඒ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය එතන මතු කර දීනා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. නමුත් ඒ වගේම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේටත් 이르දි බල නැති වුණා නොවේ. මෙතන විශේෂය තියෙන්නේ අර වැඩහිටි සමාධිය ඇත්ත වශයෙන් ලෝකෝත්තර. අපිට හිතා ගන්න තියෙන්නේ අරහත් ඵල සමාධිය කියලා කියන ලෝකයෙන් වෙන් වූ අවස්ථාව. නිවන් සිතෙනු හිටියේ ලෝකයෙන් වෙන් වෙලා. එතන ඔය දැන් ධර්ම කතාවල තියෙනවා ජාතක කතා ආදී ඒවයි සඳහන් වෙනවා. නිරෝධ සමාපත්තියෙන් සංවැදී හිටිය පසේබුදු රජාණන් වහන්සේලාට සමහර විට පසේබුදු රජාණන් වහන්සේ කෙනෙක් පුලුස්සන්න ගිනි ගොඩක් ගහනවා. ගිනි ගොඩ ගහලා ඒ විදිහ කතාන්තර තියෙන ඔය සාමාවති විසව පිළිබඳ ඒ අතීත කර්මය ගැන කියනකොට ඒ දිග කතාන්තර කියනවා නෙවෙයි. නමුත් ඒ බඳු සිද්ධීන් තියෙනවා. අය අය හිතුවා පසේබුදු රජාණන් වහන්සේ දවල ඉවරයි කියලා. නමුත් ඒ අය ගියාට පස්සේ ඒ අලු හලාගෙන අලු හලා දමලා ඒ පසේබුදු රජාණන් වහන්සේ කිසි උපද්‍රවයක් නැතුව අහසට නැගිලා ගියා. නමුත් කර්ම විපාකේ ඉතුරු වුණා. අර චේතනාව නිසා පසේබුදු රජාණන් වහන්සේ මරණවා කියලා හිතින් ගිනි තිව්වේ. ඒකේ විපාකේ ඉතුරු වුණා. ඉතින් අන්න ඒ විදිහේ සිද්ධි වලින් අපට පේනවා ඒ එක්තරා සමාධි මට්ටමකට වැදුනහම අර ලෝකයේ එන පීඩා වලින් සිතක් කයක් මුදා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක මහා පුදුම දෙයක් මේ ධර්මයේ පිළිබඳ. ඉතින් ඒක ගැන කියනකොට දැන් චිත්ත භාවනා කාය භාවනා කියලා දෙකක් තියෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා සත්‍යක නිගණ්ඨ පුත්‍රයා. අත වශයෙන් ධර්මයේ සඳහන් වෙන සත්‍යක නිගණ්ඨ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ එක්ක බොහොම දැඩිව වාද කරගෙන හැටියට එක අවස්ථාවක ඒ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා වාද මාතෘකාවක් ඉදිරිපත් කළා. මට නම් හිතෙනවයි භවත් ගෞතමීන්ගේ ශ්‍රාවකීන් චිත්ත භාවනාව වඩනවා මිසක් කාය භාවනාව වඩන්නේ නැත කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද සත්‍යක ඔබ හිතන මේ ඔබ කියන මේ කාය භාවනාව. එතකොට මේ සත්‍යක නිගණ්ඨය කියනවා අර නිගණ්ඨයින් කියේ අර දුෂ්කර වෘත ආහාර නොගෙන ඉඳලා ඉඳින් ශරීරයට දුක් වීම වශයෙන් දැඩි වෘත පිළිපැදීන් ඒ නිගණ්ඨයින් අතර තිබුණා. ඒ අයගේ මතයක් තිබුණා දුකෙන්මයි සැප ලබා ගන්න පුළුවන් කියලා. කයට පුළුවන් විදියට පුළුවන් තරම් දුක් දෙනවා. ඒ ප්‍රතිපatti කීපයක් ඒ සඳහන් කළා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍යක ඔබ කාය භාවනාවක් දන්නේ නැහැ, චිත්ත භාවනාව කොහොමද තේරුම් ගන්නේ? ඕක ආර්ය විනය කියන හැටියට ඕක කාය භාවනාවක් නෙවෙයි. ඔන්න එහෙනම් අහගන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාසනයේ කාය භාවනා චිත්ත භාවනා කියන එක හඳුන්වීම වශයෙන් පළමුවෙන් දක්වනවා ඒකේ අනිත් පැත්තයි දක්වන්නේ අභාවිත කායෝ. යම් කිසි කෙනෙක් නොවැඩු කයක් එහෙම නැත්නම් කාය භාවනාව නොකළ කෙනෙක් හැටියට හඳුන්වන්නේ කිබඳු කෙනෙක්ද කියන එක පෙන්වුම් කරන්නේ. ඔන්න යම් කිසි කෙනෙකුට එතන කියන අශෘතවත් පුතර්ජනයා කියලා කියන්නේ ධර්මයේ ධර්මඥානය නැති ධර්මයේ නොයසු සාමාන්‍ය පොදු සාමාන්‍ය පුතර්ජනයා. ඒ ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ පළමුවෙන් දක්වන්නේ. ඒබඳු තැනැත්තට සුඛ වේදනාවක් සැප වේදනාවක් ඇති වුණාම ඒ පිළිබඳව රාගයක් ඇල්මක් ඇති කර ගන්නවා. ඊළඟට ඒ සැප වේදනාව ඇති වුණාට පස්සේ ඔන්න දුක් වේදනාවක් එනවා. ඒ දුක් වේදනාව ආවම මේ තැනැත්තා හඬනවා, වැළපෙනවා, ක්ලාන්ත වෙනවා, පපුව අත් ගසා ගන්නවා, මුලාවට වැටෙනවා. අන්න ඒ බඳු තැනැත්තා අර කාය භාවනා වශයෙන් දිනු නොකර නිසා පීඩාවටපත් වෙනවා කියලා එතන දක්වනවා. කාය භාවනාව කියලා එතන කියන්නේ ඉන්ද්‍රිය සංවරාදීන් අර සැප වේදනාව පිළිබඳව රාගයට යට වෙලා නොයාම, රාගයට නොවැටීම. ඉතින් ඒක නිසා දුක් වේදනාව ආවම අර තැනැත්තා කැළඹෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා චිත්ත භාවනාව. දැන් එතන ඒ තැනැත්තා අර සැප වේදනාව ආවම ඒකට අහු වෙන්නේ කයන වැඩු නිසා, ඉන්ද්‍රිය සංවරාදී. ඊළඟට දුක් පීඩාව ආවම ඒකට යට වෙන්නේ සිතන වැඩු නිසා. මෙట్లా ගැඹුරු කාරණයක් හිතා ගන්න තියෙන්නේ. අන්න ඒ විදිහේ ඒ අභාවිත කාය නොවැඩු කාය සහ නොවැඩු සිත පිළිබඳව එහෙම විවරණයක් දීලා ඔන්න වඩා පැහැදිලිව කරගන්න පුළුවන්. ඊළඟට කියනවා යම් කෙනෙක් භාවිත කායක් සහ භාවිත සිතක් ඇති වෙන්නේ කොහොමද කියලා. වඩන ලද කාය සහ වඩන ලද සිත භාවනාවෙන් වඩන ලද කියන එක. නැතුව අර මස් බොබ මස් පිඬු සකස් කරගෙන කාය භාවනාව කියන එක නෙමෙයි මේ කාලේ තියෙන්නේ. මෙතන එහෙම බදු අර්ථයක් නෙමෙයි මෙතන කියන්නේ. ඉතින් ඔන්න හොඳ පැත්ත කියනවා ආර්ය ශ්‍රාවකයා සැප වේදනාව ආවම ඒ පිළිබඳව අල්මක් රාගයක් ඇති කරගන්නේ නැහැ කය වැඩි වූ නිසා. කය වැඩි වූ කියලා කියන්නේ අන්න කාය සංවරාදී ඒව කරගෙන තියෙන නිසා. ඊළඟට දුක් වේදනාව ආවම මේ තැනැත්තා හඬන්නේ වැළපෙන්නේ පපුවක් ගසා ගන්නේ නැහැ. ඒක ඒ පිළිබඳ උපේක්ෂාවට හිත යොදා ගන්නවා චිත්ත භාවනාවෙන්. සිත දියුණු කරගත්තු නිසා. ඒකේ නිෂ්පලතාව තේරුම් අරගෙන. එතකොට ඔන්න ඔයින් පෙන්වන්න කරන්නේ මොකද්ද? අර ධර්මයේ පෙන්වුම් කරන ආකාරයට රාගයනුත් හිත මෑත් කරගන්නවා, ද්වේෂයනුත්, දුක් වේදනාව නිසා පටිගය කියලා කියන ද්වේෂය ඇති කරගන්නවා කෙනෙක්. ඒක බොහෝ විට දක්වන බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න තවත් යනක දක්වනවා. මේ ලෝකයා කියනවායි මහමුදේ පාතාලයක් තියනවා කියලා. නමුත් නියම පාතාලය නම් ශාරීරික දුක් වේදනාය. ශරීරයේ ඇති වෙන දුක් වේදනා තමයි නියම පාතාලය. දැන් පාතාලය කියලා කියන්නේ පතුල නොපෙනෙන වළක්. ඉතින් මේ දුක් වේදනාව පාතාලයකට උපමා කරලා තියෙනවා. ඒ තරම් භයානක දෙයක් මේක දුක් වේදනාව කියන එක. නමුත් අර ධර්මය නොදත් පුද්ගලයා මේ දුක් වේදනාව ඉදිරිපත් වුණාම අර පාතාලයට වැඩිලා ප්‍රතිෂ්ඨාවක් නොලබ, පිටක් නොලබ එයා යට යනවා. එයාට උඩට එන්න බෑ. හඬනෝ වැළපෙනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා මේ දුක් වේදනා මැඩගෙන හිත මධ්‍යස්ථ තත්වයට පත් කර ගන්නවා. පාතාලයෙන් නැගිටි හින්නවා කියලා එතන දක්වනවා. ඔන්න එතනත් ඒ දුක් වේදනා පිළිබඳව කියන තවත් යනක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සංඝයා වහන්සේලාට මේ දේශනාවක් ආරම්භ කිරීම වශයෙන්. දැන් මහණෙනි ධර්මඥානය නැති සාමාන්‍ය පුතග්ඥානය සැප වේදනා විඳිනවා, දුක් වේදනා විඳිනවා, නොදුක් නොසුව කියලා කියන මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා. ඊළඟට ධර්මඥානය ඇති ශ්‍රාවකයාත් ආර්ය ශ්‍රාවකයාත් සැප වේදනා විඳිනවා, දුක් වේදනා විඳිනවා, නොදුක් නොසුව කියලා කියන මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා. මේ දෙන්න අතර ඇති වෙනස මොකක්ද කියලා සංඝයා වහන්සේලාගෙන් අහනවා. එහෙම ප්‍රශ්නෝත්තර වශයෙන් ධර්ම දේශනා කරපු අවස්ථාවල් දිනනවනේ. මේ සංඝයා වහන්සේලා මේ අවස්ථාවේදී කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මේ අපට නම් ඕකට උත්තර දෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේගෙන් අහගන්න දෙයක් තමයි අපිත් දන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙම විවරණය ඉල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේක තීරුම් කිරීම වශයෙන් ප්‍රකාශ කරනවා. ඔන්න මහණෙනි අසෘතවත් ඒ ධර්මඥානය නැති සාමාන්‍ය ප්‍රත්‍යඥයාට දුක් වේදනාව ඉදිරිපත් වුනහම ඒ තැනැත්තා හඬනවා, වැළපෙනවා, වහුව අති ගසා ගැනීම ආදී වශයෙන් ඒ දුක වැඩි කර ගන්නවා. ඒක උපමාවකට දක්වනවා. ඔන්න යම් කිසි කෙනෙකුට ඊතලයක් වදිනවා. ඊතලයක් වැදුන හැටිය ඊළඟට ඒ ඊතලය පස්සෙන් තවත් ඊතලයක් ඇවිල්ලා දෙවෙනි ඊතලයකුත් වදිනවා. අන්න ඒ වගේ තමයි අර කාය වේදනාව ඇති වෙච්ච කෙනා වැළපෙනකොට හඬනකොට ඒක දෙවෙනි ඊතලයේ වගේ. ඒ තැනත්තා කයිනුත් දුක් විඳිනවා, සිතිනුත් දුක් විඳිනවා. අර හැඬීම් වැළපීම් කියන එක ඒක උලක් ඊතලයක් හැටියට දක්වලා තියෙනවා. එතකොට කායික දුක් වේදනාව ආවහම ඒක පිට ආඩන්න වැළපෙන්න ගත්තාම තවත් ඊතලයක් ඇවිල්ලා වැදුනා වගේ ඒකිනු තවත් පීඩා විඳිනවා සාමාන්‍ය ධර්මඥානිය නැති කෙනා. නමුත් ආර්ය ශ්‍රාවකයා ගැන කියන්නේ ඒ දුක් වේදනාව ආවහම ඒ පිළිබඳව කැළඹීමක් ඇති කරගන්න නැතුව ඒක විඳ දරාගෙන ඒක මධ්‍යස්ථ භාවයට පත් කරගෙන පත් කරගන්නවායි ඒක හරියට එක ඊතලයක් විතරයි ඒ තැනත්තාට වදින්නේ. ඒ පිළිබඳව මානසික දුකක් ඇති කරගන්නේ නැහැ. ඔන්න විදිහට බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ අපේ ධර්මයේ තියෙන්නේ අර සැප වේදනාවට නොඇලි එතෙන්දිත් හිත මධ්‍යස්ථ කරගන්නවා, දුක් වේදනාවට නොගැටි එතනොත් හිත මෑත් කරගන්නවා උපේක්ෂාවට. එතකොට අන්තිමට ඒකයි අපි කිව්වේ අර උපේක්ෂාවෙන් සමාධිගත වුණ සිත කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම උපේක්ෂාව කියන එක මදහත් බව කියන එක තමයි හිතේ චිත්ත ශක්තිය ඊටාත්ම දියුණුම තත්ත්වය කියලා කියන්නේ. මේ සමාධි වශයෙන් බලනකොට ඒ ධාන ආදීදී දැක්කෙනවා ධාන හතරවෙනි ධානය වෙනකොට ඒත් උපේක්ෂාවෙන් උපේක්ෂා සුඛය කියලා කියනවා. උපේක්ෂාවෙන් පුදුම විදියේ ශාන්ත සුඛයක්. දැන් සාමාන්‍ය ලෝකයා සැපය දකින්නේ සැප වේදනාව තුල පමණයි. ඒක නිසාම දුක පිළිබඳව දැඩි ද්වේෂයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක නිසාම සැප සොයාගෙන දුවනවා. දුක් වේදනාවෙන් නික්මීම් වශයෙන් සාමාන්‍ය පුද්ගලයා දකින දොරටුව සැපය. ඒක නිසා සැප සොයාගෙන යනවා. සීමාන්තිකව සැප වේදනාවල් සොයා ගැනීම තුලින් දුක වහගන්න බලනවා. ඉදිරියට එන්න පුළුවන් දුක, දැන් ඇවිල්ලා තියෙන දුක නැති කරගන්න කාම සුඛය ඔස්සේ සත්වයා දුවන්නේ ඒකයි. එහෙම කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා නම් ඒ අවස්ථාවේදී අන්න උපසම අර සංසිඳීම කියලා නියම ශාන්ත සුවය තියෙන මධ්‍යස්ථ තත්වයට හිතපත් කරගන්නවා. ඒක තුලින් තමයි අවබෝධයක් තියෙන්නේ. එතකොට මේ ධාන වශයෙන් බැලුවත් උපේක්ෂාවෙන් සකස් වුණු සිත තමයි ඊටාත්ම ප්‍රබල. ඔය අභිඥාදීයේ විශේෂ ශක්තියින් මතු කර ගන්න පුළුවන් වන්නේ හතරවෙනි ධානය කියලා කියන්නේ ධාන ශක්තියින් ඒ ලෞකික වශයෙන් බැලුවත් හතරවෙනි තත්ත්වයටපත් වුණා. නමුත් ඊටත් වඩා ගැඹුරු උපේක්ෂාවක් තමයි මේ ශාසනයේ බුදු පියාණන් වහන්සේ ඔය නිවන ඔය අරහත් ඵල සමාධිය නමින් හඳුන්වන රහතන් වහන්සේලාටම විශේෂ වූ ඒ නිවන් මෙලොවම නිවන් සුව විඳීම කියන එක. ඒක ලෝකයෙන් ඉවත් වුණු තත්ත්වයක් වගේ. අන්න ඒක නිසා තමයි එතකොට අපිට හිතා ගන්න තියෙන අර අවස්ථාවේදී චාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැඩ සිටි අරහත් ඵල සමාධියේ. ඒක නිසායි උන්වහන්සේට මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මොකක්වත් දැනුනේත් නැත්තේ. ඒ විදිහේ තත්ත්වයක් මහ පුදුම තත්ත්වයක් තිබෙනවා. අර නිරෝධ සමාපත්තිය වගේ. ඉතින් මධ්‍යස්ත හිත මධ්‍යස්ත කරගැනීමේ වටිනාකම එතනත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක අපි මේ සමාධි ගැන ධානය ගැන කිව්වට එදිනදා ජීවිතයේ අපට මේවා නිකම් වචන පමණක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපි මේ தත්ත්වයේ ඉඳගෙන හරි ඒ යන පාරේ යනවා නම් අපට මොනවද උපකාර කරගන්න පුළුවන් වන්නේ බුද්ධ දේශනාවෙන්. දැන් අපි හොඳට දන්නවා දැන් රාගය ඇලීම කියන එකට ඒක මට්ටු කරගන්න තමයි බුදු ප්‍රජාණන් වහන්සේ අසුභ භාවනාව කියලා එකක් දක්වලා තියෙන්නේ ගිහි පැවිදි කවුරුත් දැන් මේ පින්නතුන බුද්ධානුසති මෙත්තාච අසුභං මරණසති කියලා ඔය අසුභ භාවනා ආදී අතීතයේ ගිහි පැවිදි කවුරුත් වඩන්නේ මොකද අර දැඩිව යන රාග ශක්තියේ නේවතුලින් නොයෙකුත් අපරාධ වලට පවා පෙළඹෙනවා සීමාන්තිකව යනවනම් ඒක නිසා අසුභ භාවනාව උපකාර කර ගන්නවන්න රාගය එකට පිළිවෙමක් හැටියට. ඒකට යම් ප්‍රමාණයකට අසුභය එහෙම නැත්නම් පිළිකුල් සංඥාව දිනු කරගෙන තියෙනවනම් අන්න කියා අර කියාපු විදිහට අර රාගයට දැඩි ඇලිම් ඇති කරගෙන තමන් විනාශයටපත් වෙන්නේ නැහැ. පණ ගැටිය ගින්නට පණින්නා වගේ දන දන භයානක විපත් වලටපත් වෙන්නේ නැහැ. ඒ ඇලිම් නිසා සැප වේදනාවට ඇති කැමැත්ත නිසා කාම සුඛය නිසා. ඉතින් අන්න ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් සුපැත්තකින් අසුභ සංඥාව. ඒ වගේම අනිත්‍ය සංඥාවත් ඒකට උපකාර වෙනවා. අනිත්‍යතාව. මේ හැම එකක්ම අනිත්‍යයි කියන හැඟීම තුළ. මොකද අර සැප වේදනාව නිසා අපට මේකේ අනිත්‍යතාව අමතක වෙනවා. බාහිර රූපයට රැවටිලා මේක නිත්‍යයි හැමදාම තියෙනවා කියලා ඒ වෙනුවෙන් මහා භයානක අපරාධ වලට පවා පෙළඹෙනවා. නමුත් අනිත්‍යතාව මතු කරගත් හැටිය ටික වෙලාවක් කල්පනාවේ වැටෙනකොට පේනවා මෙන්න මේකයි தත්ත්වය කියලා. එතකොට අර තනන් අර තියෙන අර දැඩි ග්‍රහණය ඉවත් වෙලා යනවා. ඊළඟට ඒ වගේම තමයි ඔන්න දැන් අනිත්‍ය සංඥාව ඊළඟට ධාතු මානසිකාර්ය කියලා කියන්නේ. දැන් මේ අපේ ශරීරත් බාහිර දේවලුත් හැම එකක්ම කොයිතරම් උපමට්ටම් ලස්සන තිබුණත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු වලින් ඒ ධාතු හතරෙන් මහා භූත ධර්ම කියලාත් කියනවා. ඒ වයින් නිර්මාණය වුණ හැටියටයි දක්වන්නේ ධර්මයේ. එතකොට මේ මහා පොළව වතුර ගින්න හුළඟ කියලා අපි සාමාන්‍යයෙන් අඳුන ගන්න දේවල් පිළිබඳ ඒ ධාතු හතරයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. එතකොට අපේ ශරීරයත් බාහිර දේවලුත් හැම එකක්ම මේ ගන්න ආහාරය හැම එකක්ම මේ ධාතු වලින් නිර්මාණය වුණා කියලා ඒක හිතර නගා ගන්නකොට දැන් මේ පින්නතුන් පවා ඔය ආහාර ගන්නකොට ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. එක්ක පිළිකුල් වශයෙන් මෙනෙහි කරනවා මේ ආහාරය ඇතුළට ගියාට පස්සේ මේකට මොකද්ද වෙන්නේ. ඉතින් අර රස තෘෂ්ණාව එතනම නැති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒවා ඒ තෘෂ්ණාවල් ආසාවල් කොයිතරම් පුදුම අන්දමට ඒවා හිතෙන් ඉවත් කරාද කියතොත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් දක්වනවා රසපටි සංවේදී භගවා හෝති නොච රසරාගපටි සංවේදී. බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට රසය දැනෙනවා නමුත් රස රාගයක් දැනෙන්නේ නැහැ. ඒ තරම් ප්‍රබල සමාධි ශක්තියක් රසය දැනෙනවා. මේ ඥාන ඉතාමත්ම දිවහා සම්බන්ධ ඒ සංවේදී ශක්තියින් ඒවා සම්පූර්ණයි බුදුරජාණන් වහන්සේට. අනිත් ඇයටත් වඩා පිරිසිදුව තියෙනවා. නමුත් රසය දැනුනමුත් ඒ පිළිබඳව රාගය නැහැ. අන්න අර හිත දියුණු කරගත්තු නිසා. අන්න එතන ඒකාසනින් අපිට හිතා ගන්න පුළුවන්. ඒ හිත දියුණු කරන ඇතන් කියන්නේ කාය භාවනා කියලා ගන්නත් පුළුවන්. ඒ තරමටම කය ඒ වාට අවනත නොවන තත්වයට දියුණු කරගෙන තියෙනවා. ඉතින් ඒකයි ඔය පිළිකුල් භාවනාව, අසුභ භාවනාව ආදී වශයෙන් දක්වන්නේ. ඒ වගේම ධාතු මනසිකාරේ ධාතු හතරකට දෙනකොට හිත උපේක්ෂාවට හැරෙනවා. මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ශරීරයේ තුල තියෙන්නේ, ඊළඟට බත්තිගාන තුල තියෙන්නේත් ඒක. ওই විදිහට භාවනා වශයෙන් වඩනකොට ක්‍රමක්‍රමයෙන් අන්නර කියාපු දැඩි ඇලුම් ආදිය අඩු කරගන්න පුළුවන් ශක්තිය තිබෙනවා. ඊළඟට අනිත් පැත්තේට අර ගැටුම් ඇති වෙන අවස්ථාවල්, කුපිත වෙන, කෝපය ඇති වෙන අවස්ථාවල් සංසිඳවා ගන්න ක්‍රම මේ පින්නතුන් හොඳට දන්නවා, අහලා තියෙනවා. මෛත්‍රී භාවනාවයි පළමුවෙන් හිතට නැගෙන්නේ. ඒ මෛත්‍රී භාවනාව, ඒ වගේම අනිත්‍ය සංඥාවක්, මේ අපි ක්‍රෝධයට ඉලක්ක කරගන්න තැනැත්තත් මමත් මේ හැම කෙනාම අනිත්‍යයි, මරණයටපත් වෙනවා. ඒ විදිහට හිතලත් පුළුවන් හේවා ක්‍රෝධයක් ජයගන්න, ගැටෙන තැන් අඩු කරගන්න. ඊළඟට ඒ වගේම තමයි ධාතු සංඥාවත් එකට උපකාර වෙන ධාතු වශයෙන් සැලකීම. ඔය විදිහට නොයෙකුත් ක්‍රම ධර්මයේ දක්වලා තිනවා. අපට මේ නිවනින් මෙහා අපේ මේ ප්‍රතිපදාවේ ඒ ප්‍රමාණයට අපි දියුණු කරගන්න භාවනා தත්ත්වය අනුව, භාවනාවේ දියුණුව අනුව ක්‍රමක්‍රමයෙන් හිත මධ්‍යස්ථ භාවයට පමුණවා ගන්න. මොකද බුදුරජාණන් වහන්සේලා උපදිලා පහළ වෙලා ලෝකයට උගන්වන මධ්‍යම ප්‍රතිපදාව ඇත්ත වශයෙන් වේදනා වශයෙන් විග්‍රහ කරන්න ගියොත් එන්නේ ඔතෙන්ට. දැන් අර නිගණ්ඨ ඉන්නේ එහෙම දුකෙන්ම තපස යන්න ඕන කියලා ශරීරයට දුක් දුන්නා. නමුත් ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ කුමාර කාලේ මහා රාජ මන්දිරයේදී අද්දුපේ කාමසුකල්ලිකාණ යෝගය කම්සපේ ඒකෙන් තෘප්තියක් බලන්න ගියා. ඒ තෘප්තියක් ලැබෙන්නේ නැහැ. මොනේ ඒකට මැද මේ අදුක්කමසුක කියලා කියන නොදුක් නොසුව වේදනාව සාමාන්‍ය ලෝකයා ඒකේ වටිනාකම හඳුනන්නේ නැහැ. නොදැනෙන තරම් මේකේ වටිනාකම. අදුක්කමසු නමුත් ඒක තුලින් තමයි යෝගාවචරයා ධානලාභියා හැපයක් මතු කරගන්නේ. අදුක්කමසු ඉතාමත් ස්ථාවරු තැනක් සිත සමාධියේ සමාධිය. දැන් අර ගලක් මෙන් නොසැලේ කියලා කියන්නේ ගලක් මෙන් කම්පා නොවේ කියලා කිව්වේ අන්න ඒ විදිහේ සිත්චිත්ත තත්ත්වයයි. ඒ උපරිමය තමයි, උපරිමය උච්චම තත්ත්වය තමයි අර කියාපු අරහත් ඵල සමාධිය. අපිට හිතන්න තියෙන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ලෝකයෙන් වෙන් වෙලා ඒ නිවන් සුවය ඇත්ත වශයෙන් ලෝකයෙන් එතෙරෙනවා කියලා කියන ඒ අවස්ථාව තියෙනන්නේ අරහත් ඵල සමාධිය තුල. ඉතින් ඒක භුක්ති විඳින්න සිටිද්දි තමයි අර යකා ඇවිල්ලා ගැහුවේ. ඉතින් ওই ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ භාවිත සිතක ප්‍රාතිහාර්ය කොයිතරම්ද කියලා. ඊළඟට මේකට දැන් උපකාර වෙන තවත් කාරණා රාශියක් තියෙනවා. අර අනිත්‍යතාව ගැන අපි හිතන්න ඕනේ නිතර. ඇත්ත වශයෙන් අපේ භාවනාවදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ සිත මුදා ගැනීම නම් මේ කියාපු ක්ලේශ ආදී අපිට ඉතාමත්ම උපකාර වෙන දෙයක් භාවනාවේදී, විදර්ශනා භාවනාදීදී මේ අනිත්‍යතාව පිළිබඳව. ඒක ඉතාමත්ම පුදුම අන්දමේ වටිනා දේශනාවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ. මේ ලෝකය මුළු මහත් ලෝකෙම ඇති වෙලා තියෙන්නේ මේ ආයතන හයයි කියලා. මේ ආයතන කියලා කියන්නේ පින්නතුනේ දැන් ඔය ඇස කන නාසය දිව කය මන කියන ආයතන හයක් තියෙනවා. මේක ඇතැම් විට 12ක් හැටියට දක්වනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මන කියන ඒවට අරමුණු තියෙන්න පාය. ඒ අරමුණු තමයි රූප, සද්ද, ගන්ධ, රස, ධම්ම. ධම්ම කියලා කියන්නේ හිතට වැටෙන දේ. එතකොට ඔන්න ඔය ඒවා සමහර විට ආයතන 12ක් හැටියටත් දක්වනවා. 12ක් හැටියට දක්වන තැන ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියලා කොටස් දෙකක් වශයෙන් දක්වනවා. ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මන, තමා පිළිබඳ තමාගේ ශරීරය හා සම්බන්ධ ඒ ආයතන හය. ඒ වාට අරමුණු තමයි බාහිර ලෝකයේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. පොට්ටබ්බ කියන්නේ ස්පර්ශ කළ යුතු දේවල්, ධම්ම දේවල්. ධම්ම කියන්නේ හිතට වැටෙන දේවල් අරමුණු හිතට එන අරමුණු. ඔන්න ඔයක තුලයි ලෝකයේ තියෙන කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මුළු ලෝකෙම හටගත්තේ ඔතනේ කියලා. ඊළඟට මුළු ලෝකෙම සම්බන්ධතාවල් පවතින්නේ ඔන්න ඔය හය තුලයි කියලා. ඒ ස්පර්ශය තුලයි. ඒකට ඔන්න ඔක අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීම තුලින් තමයි නිවනට ලං වෙන්න පුළුවන්. ඉතින් අර කව මෙන්න මෙහෙම සිද්ධියක් සඳහන් වෙනවා. භාවනාම යෝගීන්ටත් ඉතාමත්ම උපකාර වන උපමා සහිත වටිනා දේශනාවක්. ඒ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම වැඩ වාසය කරන කාලේ මහා පජාපති ගෝතමී තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විශේෂ ඉල්ලීමක් කළා. ඒ භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් හැම පෝයකටම සංඝයා වහන්සේලා ඇවිල්ලා අපට බණක් කියන්න කියලා බුදුරජාණන් වහන්සේකට අවසර දුන්නා. අවසර දීවා දාලා ඊට පස්සේ ඉඳලා ඒ තෙරුන් වහන්සේලා වාරයෙන් වාරයට අරාජකාරාම කියන කෙනේ භික්ෂුණී ආරමුණට ගිහිල්ලා ඒ ධර්ම දේශනාවක් පවත්වනවා. මේ අනිත් තෙරුන් වහන්සේලා ගියාට නන්දක ගියා තෙරුන් වහන්සේ ගියේ නැහැ, කැමති නැහැ. ඒ තමන්ගේ වාරය ආවම ඒක අමගහරිනවා මොන හේතුවකින් හරි. ඊටත් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා අද කාටද වාරේ තියෙන්නේ මෙහෙණින් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න. අද නන්දකාශ්මතුන් වහන්සේට. ඉතින් මොකද ඉවහම් කියනවා මේ නන්දකාශ්මතුන් යන්න කැමති නැහැ. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ නන්දක හාමුදුරන්ට කියනවා නන්දක ගිහිල්ලා මේ භික්ෂුණීන් වහන්සේලාට දේශනාවක් පවත්වන්න කියලා. ඉතින් මේ නන්දක හාමුදුරුව ගිහිල්ලා අර භික්ෂුණීන් වහන්සේලාට දේශනා කරන්නේ ඔන්න දැන් අපි කියාපු අය ආයතන හය පිළිබඳ වටිනා දේශනාවක්. මහා ආචාර්යවත් ඒකත් බොහොම ඒ උපමා හිතන් ගැඹුරින් කල්පනා කරලා මේ භාවනා නියෝගීන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් නිසා අපි මේ අවස්ථාව ඉදිරිපත් කරන්න කල්පනා කළේ. ඉතින් ඒ නන්දක ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම අර වික්ෂුණීන්ට කියනවා මේ මගේ දේශනාව ප්‍රශ්නෝත්තර හැටියටයි යන්නේ. දැන් මම මේ දේශනා කරනකොට යම් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕන. තේරෙනව නම් තේරෙනවයි කියන්න ඕන, නොතේරෙනව නම් නොතේරෙනවා කියන්න ඕන. මගෙන් අහන්න ඕන නොතේරෙන තැනක් කියලා ඔහොම කියලයි දේශනාව පටන් ගත්තේ. ඉතින් පියවරින් පියවරට ඒ වික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රතිචාරයකුත් බලාපොරොත්තු වෙනවා. ඉතින් පටන් ගන්නෙ මෙහෙමයි. බොහෝ විට ඔය ධර්මයේ සඳහන් වෙන අනිත්‍යතාව එන්නේ අද ත්‍රිලක්ෂණය පිළිබඳ දේශනාවයි පළමුවෙන් ඉදිරිපත් කරන්නේ. කොහොමද මොකද එතන කියන්නේ නැගණියනි කියන එක ඒ වචනේ යොදන්නේ සාමාන්‍යයෙන් නැගණියනි, එහෙම නැත්නම් සෝයුරියනි කියන එකයි. නැගණියනි මොකද හිතන්නේ මේ ඇහැ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. එතකොට යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? දුකයි ස්වාමීනි. ඊනාට යමක් දුක නම් අනිත්‍යද දුකද? වෙනස් වෙන ස්වභාවයේ දෙයට ආත්මයයි මමයි මාගේ කියලා කියන්න සුදුසුද? මේක මගේ ආත්මය කියලා කියන්න සුදුසුද? නැත ස්වාමීන් කියලා හැම විදිහට පිළිතුරු දෙනවා. එතකොට ඇස පිළිබඳව වගේම ඇස, කන, නාසය, දිව, කය, මන කියන ওই ආධ්‍යාත්මික ආයතන කියලා කියාපු ওই හය ගැනම ওই විදිහට ප්‍රශ්න කරනවා. එතකොට ඒ මේ බිහිනින් වාසලා කියනවා මොකද එහෙම කියන්නේ? මොකද ওই විදිහට කියන්නේ කියලා අහුවාම ඊළාට කියනවා අපි ඒව දැනටම අනිත්‍ය බව අපි තේරුම් අරගෙනයි තියෙන්නේ. ඊළාට ඒකම ඔන්න වටිනාම කාරණයක් කියනවා. ඒ බාහිර ආයතන ගැනත් ඒ වගේ අහනවා. රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන්. අනිත්‍ය නම් ඒක සැපද දුකද? දුකයි ස්වාමීනි. ඒ වෙනස් වෙන ස්වરૂපය නම් අනිත්‍ය නම් වෙනස් වෙන ස්වરૂපය නම් ඒක මම යමාගේ කියලා කියන්න සුදුසුද නැත? එතකොට ඔන්න ඔය විදිහට අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය අසගණනාසය කියන ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳවත් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ මන කියලා කියන ධර්ම කියලා කියන ඒ බාහිර ආයතන හය පිළිබඳවත් ප්‍රශ්නෝත්තර වශයෙන් ඉදිරිපත් කරාට පස්සේ ඊළඟට අහනවා නන්දක ස්වාමීන් වහන්සේ මොකද හිතන්නේ චක්කු විඥාණය කියලා කියන්නේ අසත් රූපයත් එකතු වීම නිසා ඇතිවෙන දැන් චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ දැන් අපි අපිට යමක් පේන්නේ අපි කියනවා අපිට චක්කු විඤ්ඤාණය තියෙනවා, ඇස පිළිබඳ දැනීමක් තියෙනවා, ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා කියලා වෙන් කරලා දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකවල අර ඒ චක්කු විඤ්ඤාණය අනිත්‍යද නිත්‍යද? නිත්‍යද අනිත්‍යද? ඒකත් අනිත්‍යයි ස්වාමී කියලා ওই දෙට චක්කු සෝත ආදී මේ හය ආයතන ආයතන චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන ආදී වශයෙන් කියන්නේ අපේ මේ ඉන්ද්‍රිය ආශ්‍රයෙන් දැනුම ලබා ගන්න උපකාර වෙන ඒ විඥානය කියන ඒක පිළිබඳව මේ අහන්නේ. එතකොට ඒවත් අනිත්‍යයි කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඔන්න ඊළඟට අහනවා ඒවා නිසා හටගන්න යම් වේදනාවක් තියෙනවනම් ඒක නිත්‍යද? මේ ස්පර්ශය මේවා නිසා ඇති වෙන ස්පර්ශය නිත්‍යද? ඒවත් නැහැ. වේදනාවක් නිත්‍යද? ඒවත් නැහැ. නිත්‍ය නැහැ. ඔන්න ඊළඟට කියනවා මොකද ඒකට හේතුව? මේ වේදනාවල් ඇති වෙන්නේ ඒ තැන හටගත් හේතු ප්‍රත්‍යයන් නිසා වේදනාවල් ඇති වෙනවා. ඒවා නැතිවීම යාමෙන් මේ වේදනාව නැති වෙලා යනවා. එතකොට වේදනාවත් ආත්ම හැටියට ගන්න බෑ. අපි දැන් වේදනාවක් කියලා කියන එක බොහෝ විට හිතන්නේ ඒක දිගට තියෙන එකක් හැටියට, පවතින දෙයක් හැටියට. නමුත් අන්න ධර්මානුකූලව අර මානසිකාරය මෙනෙහි කිරීම යොදනකොට කෙනෙකුට තේරෙනවා ඒකත් අර ඒ ස්පර්ශයත් එක්කම යන එකක් හේතු ප්‍රත්‍ය නිසා. කොටිම වෙන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෝලිය පගුණ කියන ස්වාමීන් වහන්සේ ගෙන් අහනවා වෙනත් තැනකින් තියෙනවා කවුද මේ වේදනාව විඳින්නේ කියලා. මේ බොපෝලිය පබුණ කියලා හාමුදුරු කෙනෙක් බුදුරජාන් වහන්සේගෙන් ඇසූ අවස්ථාවේ කියනවා කවුද වේදනාව විඳින්නේ කියලා කියන ප්‍රශ්නෙම වැරදි. වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා, යම්කිසි ප්‍රත්‍යක් නිසා. එතකොට අන්න ඒකයි හිත බුදුරජාන් වහන්සේ පෙන්නුම් කරනවා අර ආත්මය මමිය මාගේ කියන හැඟීම වෙනුවට ස්පර්ශයක් නිසා වේදනාව ඇති වෙන්නේ කියලා. අන්න ඒකට හිතේ යොදන්නේ කියලා. ස්පර්ශයට හිත යොදීම තුලින් අවබෝධය ලබා ගන්න පුළුවන්. මම වේදනාව විඳිනවා කියලා නෙවෙයි, මෙන්න මේ ස්පර්ශය නිසා මේ වේදනාවල් ඇති වෙනවා. අන්න ඒ කාරණේ එතකොට අර මෙහෙණින් වහන්සේලා තේරුම් ගත්ත ක්‍රමක්‍රමයෙන්. ඊළාට ඒකටම දෙන උපමාව තමයි අර වේදනාව ආත්ම වශයෙන් නොගත යුතු බව පෙන්නුම් කරන්න එක උපමාවක් දෙනවා මෙහෙම. ඔන්න දැන් පහනක තෙලුත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි, දැල්ලත් අනිත්‍යයි. යම් කෙනෙක් කියනවා නම් පහනක ආලෝකය නිත්‍යයි කියලා, ඒක හරිද? එතකොට මෙහෙණින් වහන්සේලා කියනවා ඒක වැරදි. මොකද යම් ආලෝකයට හේතු වුණු ප්‍රත්‍යයන් අනිත්‍ය නිසාම ඒ පහනේ ආලෝකයත් අනිත්‍ය විය යුතුයි. ඒක ආත්ම වශයෙන් ගත යුතු නැහැ කියනවා. ඒ වගේම ඒ නන්දක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා අර ඒ ස්පර්ශය නිසා ඇතිවන සැප වේදනාව හෝ වේවා, දුක් වේදනාව හෝ වේවා, නොදුක් නොසුව හෝ වේදනාව හෝ වේවා, ඒක නිත්‍ය නැහැ. ඒකත් අනිත්‍යයි. මොකද අර අනිත්‍ය වූ ප්‍රත්‍යයන් නිසාම, ප්‍රත්‍ය කියලා කියන්නේ හේතුව, යමකට උපකාර වෙන දෙයටයි ප්‍රත්‍ය කියලා ධර්මයේ ව්‍යවහාර වෙන්නේ. එතකොට ඒ හේතුන් නිසා යම් යම් දේවල් පැන නගින්නේ. ඉතින් වේදනාවට ඒ යම් යම් හේතුන් පැන නගින හේතුන් අනිත්‍ය නිසාම වේදනාවත් අනිත්‍යයි. මම මාගේ කියලා ගත හැකි ස්වභාවයක් නෑ. ඒ උපමාව දෙන්නේ අන්න අර මේ ඇසකන නාසය දිවකය මන කියන ඒ ආධ්‍යාත්මික ආයතන හයත් අන්න අර පහණි උපමාවෙන් දක්වනවා. ඊළඟට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා ආශ්‍රයෙන් වේදනාවල් ඇතිවෙනවනම් ඒකත් අනිත්‍යයි. ඒකත් ඒතන තාත්ම හැටියට ගන්න බැරි බව පෙන්වන තව උපමාවක් දෙනවා. වැඩෙන්නා වූ ලොකු ගසක මුලත් අනිත්‍යයි, කඳත් අනිත්‍යයි, කොළාතු හේඩාවත් අනිත්‍යයි. යම් කෙනෙක් කියනවා නම් ඒකෙන් වැටෙන හේව නැල්ල නිත්‍යයි කියලා, ඒක හරිද? ඒක හරිද කියලා අහනවා අර මෙහෙණින් වහන්සේලා. ඒක වැරදි. මොකද හේතුව අර කියාපු ප්‍රත්‍යයන් හේව නැල්ල ඇති වෙන්නේ යම් හේතු ප්‍රත්‍යය ඇති වුණා නම් ඒවා අනිත්‍යයි. යම් හේතු ප්‍රත්‍ය තිබුණා නම් ඒවා අනිත්‍ය නිසා හේව නැල්ලත් අනිත්‍යයි. ඉතින් ඊළඟට තවත් උපමාවක් දෙනවා. නියම් ගව දහතකෙක් තියුණු අවියකින්, ගෙරි කැත්ත කියලා කියන්නේ ගවයින් පපන්න ගන්න ඒ තියුණු කැත්තකින් ගව දෙනකගේ හම ගහනවා. මස් වලට හංසාවක මස් කැපිලා යන්නෙත් නැති ආකාරයට, හම කැපිලා යන්නෙත් නැති ආකාරයට හම වෙන් කරනවා. අර නහර විතර, නහර බන්ධන විතරක් ඉවත් කරලා. එහෙම කරලා ඉවර වෙලා අර හමෙන් අර එළ දෙන වහනවා. වහලා කිව්වොත් මේ හිටපු ගව දෙනම තමයි, වෙනසක් නැහැ කියලා කිව්වොත් ඒක හරිද? මොන එතකොට අර මෙහෙණින් මාසෙලා කියනවා නෑ, වැරදි. මොකද හේතුව අර දැන් හැම උඩින් තියනවා විතරයි, අර නහර බන්ධනියක් දැන් නෑ. ඔන්න ඊළඟට ඒකට උපමාව කියනවා, ඒ නහර බන්ධනිය වගේ තමයි. දැන් එතන උපමාවට ගන්න මෙහෙමයි, අර ඇතුළත දැන් මස්, අර ගව දෙනගේ මස් වගේ තමයි ඇසකන නාසය දිවකය මන කියලා කියන ආධ්‍යාත්මික ආයතන හය. පිටතින් තියෙන අර හැම වගේ තමයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා කියන ඒ අරමුණු හය. මේ දෙක සම්බන්ධ වෙලා තිබුණේ නහර මන්දනේ. දැන් අර ගව ඝාතකයා ඒ නහර මන්දනේ කැපුවා. අන්න ඒ වගේ දෙයක් ඊළාට උපමාව සම්පූර්ණ කරන්නේ කොහොමද? ඒ නහර බන්ධනය තමයි එතන ධර්මයේ දැක්කේ නන්දි රාග කියලා. ඇල්ම, තණ්හාව, කොටිම කියද තණ්හාව, ආසාව. ඒ ආසාව තුලින් තමයි මේ දෙක සම්බන්ධ වෙන්නේ. ඇයි රූපය නන්දි රාග කියලා කියන රාගය එතනින් ඇති වෙන්නේ ඒකම. ඒකට ඒ බන්ධනිය කපන්නේ කොහොම මොකින්ද? ඒ ගෙයි කපන කැත්ත හැටියට උපමා කරන්නේ මොකද්ද? ආර්ය ප්‍රඥාවයි. ආර්ය ප්‍රඥාවයි. නුවණින් දැකලා යම් අවස්ථාවක අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් නුවණින් දැකලා අර ආධ්‍යාත්මික ආයතන හයත්, බාහිර ආයතන හයත් අනිත්‍ය නම් ඒ දෙක නිසා ඇතිකර ඇති වෙන වේදනා ස්පර්ශයක් වේදනාවක් ඒවත් අනිත්‍යයි. ඒක නිසා මෙතන ඇලුම් කටයුතු දෙයක්, දැඩිව ගත යුතු දෙයක් නැහැ කියන අවබෝධය තුලිනුයි මේ අර ඇල්ම නැති වෙන්නේ. ඔන්නෝකයි එතන අපිට හිතා ගන්න තියෙන්නේ. ඉතින් ওই දේශනාව සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. ওই දේශනාව ওই උපමාසහිතව පවත්වලා නන්දක හාමුදුරුවෝ කියනවා, "තා හොඳයි. දැන් ඉතින් මේ අපිට වඩින්න කාලේ. දැන් යන්න කියලා ඒ මෙහෙණින් වහන්සේලා පිටත් කරලා නන්දක හාමුදුරුවෝ ආපසු වැඩියා. මෙහෙණින් වහන්සේලා ගිහිල්ලා සමහර විටේ බුදුරජාණන් වහන්සේගෙනුත් යමක් එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙndo ඊළ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා වැඳලා හිටගෙන හිටියා ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේ මොකුත් කියවේද කියලා බුදුරජාණන් වහන්සේත් කිව්වේ මෙච්චරයි නැගිනිවරුනි යන්න කියලා එතනම පිටක් කළා එහෙම පිටක් කළා ඒ භික්ෂුණීන් වහන්සේලා යන අතර කියනවා සංඝයා වහන්සේලාට මහණෙනි හරියට අර දැන් මේ පින්නතුන් නිතර අහන්නේ පසලොස්වක පෝය කියන එක කවුරුත් දන්නවා පසලොස්වක පෝය ඉතින් තුදුස්වක කියලා කියන්නේ ඒ පසලොස්වක පෝය දවසට කලින් දවසේ හඳ සම්පූර්ණයෙන් පිරලා නැහැ එදාට දැන් ඊයේ දැන් අද පසලොස්වක නම් ඊයේ තුදුස්වක ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහ දෙයක් සංඝයා වහන්සේලාට කියන මහණෙනි තුදුස්වක පෝය දවසට හඳ සම්පූර්ණ නැති බව බැලු බැලමටම පේන්න වගේ මේ භික්ෂුණීන් වහන්සේලාට ඒ නන්දක ආමතුරුන්ගේ දේශනාව නිසා යම් සතුටක් ඇති වෙලා තියෙනවා නමුත් ඒ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉෂ්ට වෙලා නැහැ බලාපොරොත්තු කියලා කියන්නේ නිවන් බලාපොරොත්තු සම්පූර්ණ වෙලා නැහැ බොහොම යම් කිසි සතුටක් ඇති වෙලා තියෙනවා ඒ දේශනාව හොඳයි නමුත් බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ බොහොම කියලා ඉවරලා බුදුරජාණන් වහන්සේ නන්දක ආමතුරුන්ට කියනවා නන්දක ඊළ හෙටත් ඔය දේශනාවම පවත්වන්න ඔන්න ඔය ධර්මයේ සඳහන් වෙන දැන් මේ කාලෙත් මේ පින්නතුන් ඔය පටිගත වෙච්ච ඒවා නැවත නැවත අහනෝනේ අන්න ඒ විදිහේ පුදුම සිද්ධියක් මෙතන තියෙනවා එකම දේශනාව පවත්වන්න කියලා නන්දගාමුදුරන්ට කිව්වා නන්දගාමුදුරු වැඩියා එතෙන්ට ඊළඟ දවසෙත් වැඩම කරලා අර භික්ෂුණීන් වහන්සේලාට කලින් දේශනාව කලින් කළ ආකාරයට ඔන්න මම දැන් මේ ප්‍රශ්නෝත්තර වශයෙන් යහන්නේ කියලා අර විදිහටම ක්‍රමක්‍රමයෙන් හිත යොමු කළා ඇසකනාසය දිවකය කියන ඒවා අනිත්‍ය නේද ඒවාට එන අරමුණුත් අනිත්‍ය නේද ඒ අරමුණු අනිත්‍ය නම් ඒවා හේතු ප්‍රත්‍ය කරගෙන ඇති වෙන වේදනාවක් අනිත්‍ය නේද කියලා අර කියාපු උපමාත් නැවත නැවත මතක් කරලා දුන්නා. ඉතින් මේ හැම එකකටම මේ භික්ෂුණීන් වහන්සේලා ප්‍රතිචාරය දුන්නා. ඒවා තීරුම්ගත බව පෙන්වන්න. එක්තරා පාඨයකින් ඒ තැන්වල හටගන්නා වූ ප්‍රත්‍යයන් නිසා ඒවාට සම්බන්ධ අදාළ වේදනා පහළ වේද? ඒ ප්‍රත්‍යයන්ගේ නැති වී යාම නිසා ඒ වේදනාවොත් නැති වී යයි. ඒ කියන්නේ යම් යම් ප්‍රත්‍යයන් නිසා යම් යම් වේදනාවල් ඇති වෙනවා නම් ඒ ප්‍රත්‍යයන් නැතිවීම නැතිනකට ඒ වේදනාවලුත් නැති වෙලා යනවා. ඕකයි එකේ මූලික න්‍යාය. එතකොට අපි මේ වේදනා ප්‍රශ්නේ උඩ නිසා මෙන්න මේ අපේ දේශනාව පටන් ගත්තේ මෙතෙන්ද ඊටම වැදගත් දෙයක්. කමඨහනක් වෙනි වටිනා පාඩියක් තියෙනවා. ඒකෙන් කියවන්නේ අර භික්ෂුණීන් වහන්සේලා Taman මේ ධර්මයේ වටහා ගත්ත බව හඟවන පදයක්. ඒ කියන්නේ වේදනාව කියන එක ආත්ම වශයෙන් මම යමාගේ කියලා ගත යුතු දෙයක් නෙවෙයි වේදනාව හැමතිස්සෙම යම් යම් ප්‍රත්‍යයන් නිසා තියෙන දෙයක්. එතකොට ඒ ප්‍රත්‍යයන් අනිත්‍ය නිසාම වේදනාවත් අනිත්‍ය විය යුතුයි. නමුත් ඒව අනිත්‍ය වශයෙන් ගැනීම නිසා තමයි අන්න අර විදිහට ඇලුම් ගැටුම් ඇති වෙන්නේ. උතනයි ඒ කතන්තරේ. ඉතින් මෙන්න මේ එකම දේශනාව පවත්වලා ඉවරුණාට පස්සේ කලින් දවසේ වගේම දැන් ඉතින් වෙලාව හරි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආපසු වැඩම කළා. භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වැඳලා හිටගත්තා. ඒත් ආයි බුදුරජාණන් වහන්සේ හොඳයි නැගණියනි දැන් ඉතින් යන්න කියලා ඒ කට්ටියත් පිටක් කළා. පිටක් කළා සංඝයා වහන්සේලාට කියනවා මහණෙනි. පසළොස්වක පෝය දවසේ හඳ පිරිලද නැද්ද කියන එක පහසුවෙන්ම දැනගන්න පුළුවන් වුණා වගේ මේ මෙහෙණින් වහන්සේලා 500 දෙනා අතරින් ඔක්කොම මාර්ගඵල ලැබලා යම් කෙනෙක් අඩුමයි නම් ඒ සෝවාන් පමණයි. සෝවාන් තත්ත්වයට අඩුම වශයෙන් අවම වශයෙන් පත් වෙලා තියෙන අනිත් ඔක්කොම සමාර්ගඵල ලැබලා. මොන වයින් අපිට හිතා ගන්න පුළුවන් යමක් අතීතයේ ධර්ම ශ්‍රවණය කළ ආකාරය දැනුත් මේ පින්වතුන් අපි මේ දේශනා කරන්නේ පටිගත කරගන්නවා පටිගත කරලා නැවත නැවත අහනවා නමුත් අහිය යුතු ආකාරයට අසනවාද කියලා අපි හරියට දන්නේ නැහැ අන්න අහිය යුතු ආකාරයට භාවනා මානසිකාරයෙන් අසනවන අන්න අර විදිහේ යම් කිසි වෙනසක් පවා වෙන්න ඉඩ තිබෙනවා ඒකයි අපිට හිතා ගන්න පුළුවන් අතීතයේ මේ සිද්ධියෙන් ඉතින් විශේෂයෙන් අපි මේක මතු කරේ අන්න අර දැන් අපි කාටත් බලපාන දේ තමයි දුක එතකොට දුක කියලා කියනකොට කායික දුකත් අර පාතාලය වගේ දෙයක් මේ කායික දුක පීමහ ගන්න තමයි අපි මේ සැපස යන්නේ. දැනට තියෙන කායික දුක නැති කරගන්න ඊළඟට ඉදිරියට එන්න පුළුවන් කායික දුක් නැති කරගන්නත් තමයි ලෝකයා මේ පුදුම දිවිල්ලක දුවන්නේ. ඉතින් මේ පාතාලේ ඒරිලා ඉන්නේ පාතාලේ මේකේ පතුලක් සොයාගන්න බැරි විදියට සැප වේදනා සොයාගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මෙතන කරන්න තියෙන්නේ අන්න අර මධ්‍යස්ථ තත්වයට හිතගෙන ඒමයි. අවබෝධය තුලින්. ඒ අවබෝධය ලැබෙන්නේ මේ හැම එකක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණයට අයිති දේවල් හැම එකක්ම අනිත්‍යයි ඒක නිසා මේවා වෙන වෙනම ගත්තත් අනිත්‍යයි මේවා නිසා හේතුප්‍රත්‍ය නිසා පැනනගින දේ පවා අනිත්‍යයි ඔය අනිත්‍ය සංඥාව තුලින් ක්‍රමක්‍රමයෙන් වෙන්නේ මොකක්ද දැන් අපි කවුරුත් දන්නවා නිත්‍යයි කියලා ගැනීම තුලින් තමයි අපට හිතේ නිමිත්තක් ඉන්නේ මේක පිළිබඳව හිතන මතකෙ හිටින්නේ නිත්‍යයි කියලා ගැනීම තුලින් නමුත් යම් අවස්ථාවක විදර්ශනා භාවනාව ගැඹුරින් වැඩි අවස්ථාවක තේරෙනවා මේ අනිත්‍ය කියලා ගත්තට පස්සේ ඒකට හිත එතන ග්‍රහණය කරන්නේ නැහැ. කොටින් එක අනිමිත්ත කියලා කියනවා. නිමිත්තක් ගන්න බැරි තරම් තත්වයක් වෙනවා. ඒකට මුළු ලෝකේ අපි මේ හිතේ අල්ලගෙන ඉන්න මුළු මහත් ලෝකය අර සලායතනය තුළ ලෝකය තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මොකද? අපි මේ හිතෙන් ලෝකය අල්ලගෙන ඉන්නේ. එතකොට මේක මේ ග්‍රහණය උදාහරින්න නම් අපි බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්න මෙන්න මේ ධර්ම න්‍යාය මොකද්ද? මේ හැම දෙයක්ම ඇතුළත තියෙන ඇස කන නාසය දිව කය මන කියන ඒවත් ඒවාට අරමුණු වන හැම එකක්ම අනිත්‍යයි. මොහොතින් මොහොත වෙනස් වෙනවා. පුදුම විදියේ ශීඝ්‍ර අන්දමින් වෙනස් වෙනවා. අපේ ශාරීරියේ වෙනස් වීම පවා අපි කොතිකුත් කිව්වත් නොයෙකුත් උපකරණ මාර්ගයෙන් මේ වායේ වෙනස් වීම ගැන අපට අහන්න ලැබුණත් පරිේශන මගින් තම තමන්ගේ හිතට වැටෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වන්නේ නැහැ. ඒකයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. තම තමන්ගේ හිතට වැටෙන්නේ නැති නිසා තමයි අපි අර දකින්න දෙය ඔස්සේ දුවන්නේ. ඒකට නමුත් අපට තේරෙනවා නම් යම් අවස්ථාවක විදර්ශනා ප්‍රඥාවෙන් තම තමන්ටම අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ අනිත්‍යතාව ගැඹුරින් තාම ශීඝ්‍රයෙන් මේවා වෙනස් වෙන හැටි දැන් බලන්න අර පහණී උපමාව ගැන ටිකක් කල්පනා කරලා බැලුවහම නන්දක ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්න උපමාව අපි අර ආලෝකයේ නිත්‍ය කියලා හිතන දැන් පහණක් දැල්වෙනකොට අපිට හිතෙන්නේ ආලෝකය අපි පොතක් පතක් කියවනවා කිසි කරදරයක් නැතුව අපේ අවබෝධය තියෙන මේ ආලෝකය එහෙම තියෙනවා කියලා. නමුත් මේකේ හේතු ප්‍රත්‍ය වශයෙන් බලනකොට ඔන්න තෙල් ටික ඉවර වෙනකොට තේරෙනවා අලි ආඩු වෙනවා, පැටිය ඉවර වෙනකොට තේරෙනවා එළිය ආඩු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අර යම් යම් හේතු ප්‍රත්‍යයන් නිසයි මෙන්න මේ ආලෝකය ඇති වුනේ. ඒ වගේම තමයි අපේ වේදනාවල් කියනකොත් අපේ අර කියාපු ආයතන ඒවායේ අනිත්‍යතාව උඩයි ඒවා අනුමමයි. අපේ ඇස කරනවා ඇසට පෙනෙන රූපය පවා ඇස් පෙනීම අඩු වෙනකොට තවනෙකුත් හේතුන් නිසා වෙන වෙන දේවල් පේන්න පුළුවන්. ඇස් පෙනීම අඩු වෙනකොට ලෝකේ නැති දේවලුත් පේන්න පටන් ගන්න ඕනේ. ඒ වගේ තමයි අනිත් දේවලු. ඉතින් අන්න එහෙම මේ අනිත්‍යතාව මේ විදිහට ගැඹුරින් කල්පනා කරන්න ඕන. ගහ පිළිබඳ දුන්න උපමාවත් ඒකයි. ගහේ ඡායාව ඒ ඡායාව අපි නිත්‍යයෙන් සාමාන්‍ය හැඟීම තියෙන නමුත් ඒකත් අර හැම එකක්ම බලනකොට අනිත්‍යතාව ධර්මයට යටත් නම් ඒක විතරක් නිත්‍යයි කියලා ගන්න බෑ. ඔය අවබෝධය තුලින් වෙන්නේ මොකක්ද? නන්දි රාග කියලා කියන අන්නර ඇල්ම. මේ දෙකක් නිත්‍ය කියලා ගත්තට පස්සේ තමයි මේ දෙක සම්බන්ධ කරන්නේ. අර මසයි හමයි සම්බන්ධ වෙලා තියෙන නහර වලින් වගේ ඇසයි රූපයයි සම්බන්ධ වෙන්නේ නන්දි රාග කියලා කියන මේ ධර්ම වචනේ. නන්දි රාග කියලා කියන්නේ සතුටු වීම ස්වභාවය ඇති ඇලීම. සතුටු වීම ස්වභාවය ඇති ඇලීම. අය හැට අහුණු රූපය ඔස්සේ දුවන්නේ අන්නර මේ සතුටු වීම ස්වභාවය ඇති ඇලීම නිසා. ඒකට අර ගවඝාතකයා ගෙරිකැත්තෙන් කපන්න වගේ අපිට කරන්න තියෙන්නේ මොකද්ද? එතන ගෙරිකැත්ත මොකද්ද? එතන උපමාවට දක්වලා තියෙන ආර්ය ප්‍රඥාව. ආර්ය ප්‍රඥාව කියලා කියන්නේ ඒ එක අපිට තේරෙන මට්ටමින් ගත්තොත් විදර්ශනා යෝගී ආචරයෙන් දන්නවා අපි මේ අවිදර්ශනාවට බහිනකොට අපි උපකාර කරගන්න කැත්ත මොකද්ද? උපකරණය මොකද්ද? මානසිකාර්ය මෙනෙහි කිරීම. විදර්ශනා ආචාර්යවරුන් හැමතිස්සෙම ඒ ශිෂ්‍යයන්ගෙන් අහන්නේ එක මෙනෙහි කරාද? මෙනෙහි කරාද? ඉක්මනින් මෙනෙහි කරාද? අන්න ඒකට මෙනෙහි කිරීම තමයි කැත්ත. ඒ මෙනෙහි කිරීමම තමයි ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා ගිහිල්ලා යම් අවස්ථාවක අර අවබෝධය ශක්තිමත් වුණු වෙලාවට ප්‍රඥාව හැටියට ඔය ලොකු වචනේ ප්‍රඥාව කියන එක. නමුත් ඒ බීජ මූල බීජය තියෙන අර මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කිරීමත් යෝනිසෝමනසිකාර කියලා කියන හරියාකාර මෙනෙහි කිරීම වෙන්න ඕනේ. වැරදි ආකාරයට මෙනෙහි කිරීම නිසායි අපි මෙච්චර කාලයක් සංසාර දිගට ඇවිල්ලා තියෙන්නේ. ඒ වැරදි ආකාරයේ මෙනෙහි කිරීම කියලා කියන්නේ ඒක විපල්ලාස විපරීත හැටියට දක්වනවා. අපි නිතර ඒ මතක් කරලා දීලා තියෙනවා ලෝකේ ලෝකයා තුල තියෙන විපරීත සංඥාවක් තිබෙනවා, විපරීත දෘෂ්ටියක් තියෙනවා, විපරීත හිතක් තිබෙනවා. විපරීත කියන්නේ විපල්ලාස කියලා කියන්නේ ඒකේ සාමාන්‍ය අදහස. දැන් කෙනෙක් ඔළුව බිම තියාගෙන ඉන්නවා නම් ඒක සාමාන්‍ය ස්වභාවය නෙවෙයි, විපරීත දෙයක්. අන්න ඒ වගේ සාමාන්‍ය ලෝකයාගේ අවබෝධය දෘෂ්ටි කෝණය එම්පිටිම වැරදි. බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා, අසුභ දේ සුභ හැටියට සලකනවා, දුක් සහිත දේ සැප හැටියට සලකනවා, අනාත්ම තමාගේ නොවන දේ තමන්ගේ වශයෙන් පවත් ගන්න බැරි දේ තමන්ගේ කියලා හිතා ගන්නවා. ඕක තමයි විපරීත සංඥා හැටියට, දෘෂ්ටි හැටියට, සිතිවිලි හැටියට මේ ලෝකයා තුල පවතින්නේ. ඒක නිසාමයි මෙච්චර කාලයක් මේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි අපි මේ එකතු කරගත්තු පංච උපාදානස්කන්ධ කියලා කියන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා ගොඩවල් පහ එකතු කරගත්තේ ඔන්න ඔයකින්, ඔන්න ඔය විදිහේ හරඹයකින්. ඒ කියන්නේ අසත් රූපයක් කනත් සද්දයක් ඕවා ඇලුම් වලින් එකතු කරගෙන ඒක තුලින් ඊළඟට රැස් කරගන්න ටික එකතු කරගන්න ටික තමයි සාන්තිමට එකතු වෙලා මේ මගේ රූප ගොඩයි, මේ මගේ වේදනා ගොඩයි, මේ මගේ සංඥා ගොඩයි, මේ මගේ සංස්කාර කියලා කියන චේතනා ගොඩයි, මේ මගේ විඥාන ගොඩයි, ත්‍රිවිධ ගොඩයි කියලා. ඒ විදිහට අන්න අපි මේ පුද්ගලයයි කියලා ධර්මයේ දක්වන්නේ පංච උපාදානස්කන්ධ පහයි, ගොඩවල් පහයි. මේක තමයි මේ අපි මම නාගය කියලා අල්ලගෙන ඉන්නේ බුද්ධ වචනයට අනුව. ඉතින් මේක මේක යථා තත්ත්වයේ අවබෝධ වෙන අවස්ථාවේ ක්‍රමක්‍රමයෙන් අර බන්ධනය අර දැඩි ගැම්ම ලිහිල යනවා. ඒ ලිහිල යන උපකාර වෙන්නේ අර මානසිකාරය යෝනිසෝ මානසිකාර කියන හරියාකාර මෙනෙහි කිරීම නිසියාකාර මෙනෙහි කිරීම. දැන් අර අපිට හිතා ගන්න තියෙන්නේ දැන් අර මෙහෙණින් වහන්සේලා මේ වගේ යන්තර නොතිබුණා අර දේශනාව පළමුනි දවසේ අහුවට පස්සේ හොඳට හිතට වැටුණා බොහොම සතුටු වුණා. නමුත් මාර්ගඵල අවබෝධයක් ආවේ නැහැ. මේ පැය 24 තුල සමහර විට ඒක භාවනා මානසිකාරයෙන් නගලා තව තවත් ඒක ප්‍රබෝධ කරගන්න ඇති. ඔන්න ඒකයි බුදුරජාන් වහන්සේ කිව්වේ දෙවෙනි සැරේට සාමාන්‍යයෙන් අපි හිතනකොට එකම දේශනාව අහන්න එපා වෙනුනේ ඕක අර ඊයේ කියාපු එක නේද කියලා අපි නැගිටලත් යන්න ඉඩ තිබුණා. නමුත් අර මෙහෙණින් වහන්සේලා බොහොම ගෞරවයෙන් මේ දේශනාවේ අඩුවක් නැතුව ඒ උපමා සහිතව අහුන්カン දුන්නේ. මොකද නිකන් නෙවෙයි භාවනා මානසිකාරයෙන් අන්න ඒ විදිහට මේ පින්නතුනුත් ඒකෙත් යම් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. මේ අතුරු කතා වෙනු මොන ඇසිය යුතු ආකාරයේ අසන්න තියෙන එකයි මේවා ධර්මයට නිග්‍රහ කරන්නත් නරකයි මේ හැමදාම කියන එකේ කියලා. අනිත් පැත්තෙන් ඒක ඒ හැමදාම කියන එක තුලින් තමයි යමක් ගැඹුරින් දකිනවනම් ඒකේ අලුත් අර්ථයක් දකිනවනම් අන්න ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න වෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ හරි ආකාර නුවණ යොදලා සිහිය යොදලා ධර්මය ඇසිය යුතු ආකාරයට. අර අපි නිතර මතක් කරන්නේ සබ්බචේතසෝ සමන්නාහාරිත්වා ඒ කියන්නේ නියම ආකාරයෙන් ධර්මය ආසනම කියලා කියන්නේ අට්ටිකත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්නාහාරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා අතීතයේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ධර්මය ඇසු හැටි දක්වනවා. අට්ටිකත්වා මනසිකත්වා කියලා කියන්නේ මට මෙයින් වැඩක් ඇත මෙයින් ප්‍රයෝජනයක් ඇත වැඩක් ඇත කියලා කියන්නේ මේක අහගෙන ගිහලා විභාගෙට ගිහලා වාසනාව කෙනෙක් නෙවෙයි නිවන් දකින්න මගේ නිවනට මගේ දියුණුවට මගේ හිත දියුණු කර ගැනීමට මේකෙන් වැඩක් ඇත. අට්ටිකත්වා මනසිකත්වා කියලා කියන්නේ පදයෙන් පදයට මෙනෙහි කරමින් මම ඔක මේ වෙලාවේ අහුවේ නැතුවත් කදිමට ඔය යන්ත්‍රගත වෙලා තියෙන එක මට ඕන වෙලාවක අහන්න බැරිද කියලා ඒ විදිහට හිතාගෙන නෙවෙයි මනසිකත්වා ඒ වචනයක් වචනයක් වාසා මෙනෙහි කිරීමෙන් හොඳට නුවණින් නානවා. ඕහිතසෝදෝ කන්නමාගෙන භාගයක් මෙතන වෙන තැනක හිත නෙවෙයි ඒක එතන කන්නමා කියලා කියන්නේ සම්පූර්ණ අවධානය ඇතිව සම්පූර්ණයෙන්ම හිත යොමු කරගෙන. අන්න එතකොට තමයි මේ අර කියාපු විදිහේ භාවනාමය වෙනසක් කෙනෙකු තුළ සිදුවෙන්නේ. යටිිතයකින් වැඩගත්තු නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර නන්දක ස්වාමීන් වහන්සේ නැවතත් දේශනා කරන්න කිව්වේ. එතකොට ඒ වෙනස අපට පේනවා අර සුදුස්සක් පොයේ තත්වයෙන් ඊළඟට පසලොස්සක් පොයේ වගේ පිරුණු හඳ වගේ අර ඒ වික්ෂුණීන් වහන්සේලා මාර්ගඵල අවබෝධය කරලා. ඉතින් මේ ඔක්කොම අපි කතාන්තරේ කිව්වේ ඔන්න ප්‍රධාන වශයෙන් මේ අපි ලෝකය ගැන හිතනකොට අපි නොයෙකුත් මේ ලෝකය කියලා කියනකොට අර මේ කාලයේ භෞතිකවාදීන් කියන ලෝකය අපෙන් බැහැර දෙයක් හැටියට අපි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකය හඳුන්වලා දුන්නේ ලෝකය කියන්නේම දුකයි. දුක කියන්නේ ලෝකයයි. ලෝකයයි දුකයි කියන එක පියම්පත් දෙකක් වගේ කිනකට සම්බන්ධ එකිනෙකට වැහෙන හැටියටත් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ ලෝකෝ දුක්ඛේ පතිච්චිතා ලෝක දුකේ පතිත්තේනම් කියලා. ඒ කියන්නේ ලෝකය දුකෙහි පීඩලා තියෙනවා, දුක ලෝකෙහි පීඩලා තියෙනවා. පියම්පත් දෙකක් වගේ. මොකද බුදුරජාණන් වහන්සේම වදාළේ. මේ අපි ලෝකය කියලා අල්ලගන්නේ අන්න අර ආයතන හයෙන් ලැබෙන දැනුම් ටික නේද? ඊට පිටින් මොකක්වත් නැහැ නේද? ඇසෙන් දකින දේ, කනෙන් අහන දේ, ඒ විදිහට හිතලා අන්තිමට තියෙන්නේ. මනසට වැටහෙන දේ, හිතට වැටහෙන දේ. ඒකට තමයි හුඟාක්ම එකතු වෙන්නේ. අර පහෙන් එකතු කරගත්තු දේවල් ගිහිල්ලා අන්තිමට හිතරනේ වැටෙන්නේ. ඒ හිතේ එකතු වෙච්ච ටික තමයි අපි මේ ලෝකය කියලා කියන්නේ. අන්න අහවලා මේ විදිහට මේ දේවල් සිදු වුණා කියලා ලෝකයේ දැන් ওই ගෝලීකරණය කියලා එකක් කියන්නේ. ওই ගෝලය පිට තියෙන එකක් හැටියට හිතන්නේ. මේ ගෝලය මෙතනයි තියෙන්නේ. අපි මේ ගෝලේ ඉන්නේ එක දන්නේ නැති නිසා මේ පටලැවිලි වෙලා තියෙන්නේ. ඒකට ලෝක මේ ගෝලීකරණය ඇත්ත වශයෙන් මෙතනමයි තියෙන්නේ. අර සලායතන තුල ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ චසු ලෝකෝ සමුප්පන්නෝ ලෝකේ උපන් හටගත්තේ මේ හය කියලා කිව්වේ. ඇසත් රූපයක් කියන දෙකම එකතු කරලා ඇතැම් විට හයක් හැටියට දක්වනවා. 12 කියලා අපි ගන්නේ අන්න අර ආධ්‍යාත්මික බාහිර කියලා වෙන් කරලා ගත්තාම. එහෙම ගත්තොත් ආයතන 12යි. නමුත් මේ දෙක සම්බන්ධ වුණු තැන එකන කියන්නේ ස්පර්ශ ආයතන කියලා කියනවා. මේ දෙක එකතු වෙලා ස්පර්ශ වුණාම ඒක හයක් හැටියටත් ගණන් ගන්න පුළුවන්. එතකොට එතෙන්දී චක්කු සම්පස්ස ආයතන කියලා කියනවා. සෝත සම්පස්ස ආයතන, ඇස පිළිබඳ ස්පර්ශය ඒක නම ආයතනයක්. කන පිළිබඳ ස්පර්ශය වෙනම ආයතනයක්. එහෙම ගත්තාම 6යි. එතකොට මොනවා 6 තුලයි ලෝකයේ උපදිලා තියෙන්නේ. චතු ලෝකෝ සමුප්පන්නෝ චසු කුප්පති සන්තවා. මේ 6ත් එක්කමයි මේ ඔක්කොම සම්බන්ධීකරණාල් කරන්නේ. මේ 6 තුලයි ඔක්කොම සම්බන්ධීකරණ තියෙන. දැන් මේ කාලේ නිකුත් උපකරණ තියෙන ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන. මේ ඔක්කොම උපකරණ නිකන් කෙරෙනේ වනේ මේ අපේ කනට තියලා ඇහැට තියලා ඒ විදිහට ඒවා ආශ්‍රයෙන් අපි මේ ඔක්කොම ලබන්නේ. එතකොට මේ බාහිර උපකරණ අපි කිට්ටු කරගන්නවා මේ ආයතන 6ට. තවමත් කෙරෙන්නේ ආයතන 6 පිළිබඳ කාර්යයක් බව අපි මතක් කරගන්න ඕන. ඒකයි අර ලෝකයේ අබුදුරජාණන් වහන්සේ ප්‍රකාශ ඒක අදත් සත්‍යයි. චසු කුබ්බති සන්තවං සීලුම සන්තවයන් සන්තවයන් කියලා කියන්නේ ඇසුරු කිරීම සම්බන්ධීකරණ ආදී ඔය දැන් අලුත් වචන තියෙන්නේ ඔක්කොම කෙරෙන්නේ මේ 6 තුල. ඊළඟට ඡන්නමේව උපාදාය චතු ලෝකෝ විහඤ්ඤති මේ හයම අල්ලගෙන මුළු ලෝකයේම හයෙහිම දුකටපත් වෙනවා වෙහෙසටපත් වෙනවා කියලා බුද්ධ වචනයයි. ඒකයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරේ ලෝකය කියන්නේ ලෝකය සමානයි දුකට දුක සමානයි ලෝකයට. එතකොට අන්නේ සලායතන ආශ්‍රයෙන් අපි ගන්න මේ ලෝක සංඥාව තුළම තමයි දුක තියෙන්නේ. අපි සැප කියලා වෙන් කරගත්තා. අත වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එකයි නියම ආර්ය ශ්‍රාවකයා සැපය දුකක් හැටියට දුක උලක් හැටියට දකින්න ඕන. වෙන එකක් තබා අදුක්ඛම සුඛ කියලා නොදුක් නොසුඛ වේදනාව ශාන්ත නමුත් ඒකත් අනිත්‍යයි. අන්න එතකොට ඒ තුලින් අපිට පෙන්වන්න කරන්නේ මේ හැම එකකම අනිත්‍ය ස්වභාවය. මේ අවබෝධය තුලින් අපි උත්සාහවත් වෙන්න ඕන අපේ මේ ජඹුරු ප්‍රාර්ථනාව මේ සංසාරයෙන් මිදීම නම් ඔන්න ඔය විදිහේ යම් කිසි කර්මස්ථානයක් ඇති කරගෙන අපි භාවනා කළා ඉක්මනින්ම අර කියාපු ආර්ය ප්‍රඥාව මතු කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අෂ්ට කියන මාර්ගවල ප්‍රතිවේදය තුලින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් එතර වීමට මේ අද මේ පැවැත් වූ දේශනාත්මයේ පින්නඳුට උපනිශ්‍රය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විදිහේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය කුසලයක් අවදන් වීමට අවිචේ සිට අගනිතා දක්වා යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ඒ අනුමෝදන් වීම තුළින් ඒ කුසලය එය උපකාර කරගෙන ඒ අයගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහ නිවන් සාක්ෂාත් කරගැනීමට දෙක උපකාර වේවා කියලා දෙමි. ဣත්තාවකා චම්පී සම්පතං සම්පතං සබ්බී දේවාමනින්දන්තු සම්බ සම්පත් සිද්ධියා සබ්බී දේවාං දිත්වා උච්ඡන්තු අමතං පදං ආපාදත්තා චුම්මත්තා දීවානාගා මහිතිකා පුඤ්ඤාතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආපාදත්තා චුම්මත්තා දීවානාගා මහිතිකා පුඤ්ඤාතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආපාදත්තා චුම්මත්තා දීවානාගා මහිතිකා පුඤ්ඤාතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මහතරං දුක්ඛපත්ත ජනි දුක්ඛ භයපත්ත ජනි භය සෝකපත්ත ජනි සෝක හඳු සම්බේ විපාණියෝ දුක්ඛපත්ත ජනි දුක්ඛ භයපත්ත ජනි භය සෝකපත්ත ජනි සෝක හඳු සම්බේ විපාණියෝ දුක්ඛපත්ත ජනි දුක්ඛ භයපත්ත ජනි භය සෝකපත්ත ජනි සෝක හඳු සම්බේ විපාණියෝ මිනා පුඤ්ඤ කම්මේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛිනෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම ධම්මානුභාවේන සදා සුඛිනෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුද්ධිවන්තු තේ දිවාදින සීලිස්සේ නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ
පින්වත්නි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.